සම්මාදිට්ඨිය.
නමුත් අපි වචන මාත්‍රයෙන් පමණක් ඒ සම්මාදිට්ඨිය මෙන්න මේකෙන් මේකෙන් කියලා සම්මාදි වචන දෙකක් නෝ. ඒක සම්මාදිට්ඨිය නෑ. ඔක්කොම සම්මාදිට්ඨිය කොහොමද ඉස්කරින්ද කියන එක සිංහ පැහැදිලි කරනවා.
සම්මාදිට්ඨිය එක පැත්තකින් කියන වචන වලින් තේරුම් ගත්තට සම්මාදිට්ඨිය නැහැ කියලා නේද? වචන ගොඩක් නම් දන්නවා. සම්මාදිට්ඨිය ආවද නැද්ද කියන එක තමයි ප්‍රශ්නේ. නේද? ඔව්. ඒක තමයි ඇත්තටම ප්‍රශ්න කරන්නේ. ඒක අපි වචන පාඩම් කිරීමට වඩා මේකේ ප්‍රයෝජනයක් ගන්නවා. ඒකට අඳුම ගානේ සම්මාදිට්ඨිය ඇති කරගත්තොත් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගත්තා වෙන්නේ. මේ ලැබුණ ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජනයක් ගත්තා කියන්න පුළුවන්. අඳුම ගන්න සම්මාදිට්ඨිය ඇති වෙනවා. මඟපල කෙසේ වෙතත් සම්මාදිට්ඨිය, සම්මාදිට්ඨිය කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ලෝකේ ධෛර්යය එක නෙමෙයි. ලෝකේ ධෛර්යය සම්මාදිට්ඨියකුත් තියෙනවා නේද? ලෞනික සම්මාදිට්ඨිය. ඒක බෞද්ධයන්ට විතරක් නෙවෙයි කියන්නේ. මකත් ඒ සම්මාදිට්ඨිය කම්මත්ත කතා සම්මාදිට්ඨිය කර්මඵල නේද? පව් කළොත් නරක ප්‍රතිඵල ලැබෙනවා, පින් කළොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඒක අන්‍යාගමිකයෝ දන්නවා. දැන් Hindu අය දන්නවා නේද? පව් කළොත් අපාය යනවා, පින් කළොත් හොඳ තැනකට හොඳ ප්‍රතිඵල උපදීවි ලෝකේනවා, ස්වර්ගයට යනවා නේද? පව් කළොත් යක්ෂයා ළඟට යනවා. වෙන වචන වලින් කියන්න පුළුවන්. දුක් විපාක ලැබෙනවා. එතකොට ඒ හින්දා පව් වලින් වැළකීලා පින් කරන්න උත්සාහ කරනවා. ටිකක් බයට හරි නේද? නරක තැනකට යන්න බය, දුක් විඳින්න තියෙන බය නේද? ඒ නිසා ඒ සසර ගමන යහපත් කරගන්න පෙළඹෙන හොඳ දේවල් කරලා පින් කරලා නේද? ඒකනේ අපි දැන් ලංකාවේ එහෙම දාන දෙන අය වැඩි ඉනේ ගොඩ. දැන් පිට රටවල දැන් හාමුදුරුවන්ට පින්දපාත යන්නත් බෑ සමහර වෙලාවට. මොකද ඒක එහෙම පුරුද්දක් නෑ මිනිස්සුන්ට. ලංකාවේ ඒක තියෙන්නේ නේද? අපි දන් දෙන්න හරි කැමති. ඒ හොඳයි, ඒක පිනක්. හැබැයි දන් දීම පිනක් වුණාට ඒකෙන් සෝවාන් වෙන්න පුළුවන්ද කියන එක. එතකොට මගඵල ලබන්න නම් වෙන සම්මාදිට්ඨියක් ඕන. ඒක අපි සාමාන්‍ය ලෝකෝත්තර කියනවා. එහෙම නැත්නම් චතුසච්ච සම්මාදිට්ඨිය. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය. එහෙනම් හරි. මම හිතන්නේ ඔබතුමා කියුවේ ඒ සම්මාදිට්ඨිය ගැන නේද? චතුරාර්ය සත්‍ය. මේ ලෝකෙන් එතර වෙන්න තියෙන සම්මාදිට්ඨිය. ඒක තමයි බුදු කෙනෙක් දේශනා කරන්නේ ඇත්තටම. මේ සංගවිලා තියෙන චතුරාර්ය සත්‍ය දේශනා කරනවා නේද? ඒක චතුරාර්ය සත්‍ය අවබෝධයට කියනවා සම්මාදිට්ඨිය. පාලිය කියව දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධේ ඥාන, මග්ගේ ඥාන. එන්න මේකට කියනවා සම්මාදී. අයං උච්චති සම්මාදීති. එන්න මේකට කියනවා සම්මාදීති. මොකද්ද? දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධේ ඥාන, මග්ගේ ඥාන. දැන් ඊළඟට එන ප්‍රශ්නේ මොකද්ද? ඕක මට තියනවද නැද්ද?
ඒ ඥාන.
ඥාන ටික තියෙනවා.
නෑ.
තියෙනවා කියන බෑ නම් සම්මාදිට්ඨිය නෑ නේද? දුක්ඛ දේශනා, දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධේ ඥාන, මග්ගේ ඥාන, ආයං උච්චති සම්මාදිට්ඨිය. මෙන්න මේකට කියනවා සම්මාදිට්ඨිය කියලා. අපි පුරුදු වෙලා තියෙන්නේ දුක්ඛේ ඥාන, බුද්ධ ඥාන. බුදුරජාණන් වහන්සේගේ ඥානෙ දුක්ඛේ ඥාන. අපේ ඥානෙ නිවේදි. දුක්ඛේ ඥානයට වන්දනා කර කර ඉන්නවා අපි ඇති කර ගන්නවා නෙවෙයි. අපිට ඕක ඇති වුනේ නැත්තම් සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියන්නේ දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං නේද? ඥාන කීයක් එන්නවද? හතරක් එන්නවා. දැන් කීයක් විතර ඇද්ද? දෙකක්. තුනක් තියෙනවා. එයා මට නම් ඥාන තුනක් තියෙනවා. එකයි අඩු. අනිත් මේ හතරෙන් මම අහන්නේ සම්මා දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං නේද? කීයක් විතර ඇද්ද? ඒ හතර අවස්ථාවේ සම්මාදිට්ඨිය. ඒ කියන්නේ කාටවත් නැහැ සම්මාදිට්ඨිය. දුක්ඛේ ඥානම් තියෙනවා. ඒ හින්දා තමයි නේද? වාඩි වෙලා ඉඳලා හරි දුකයි. ඉඳි මරලා හරි දුකයි. ඒක කිව්වට බෑ. අවබෝධයක් නැහැ. දැන් ඒ දුක්ඛේ ඥානම් ශරීරයට වේදනා දැනෙනකොට දුකයි නේද? එකක් දුකක ඥානයක් තමයි. ඒ ඥානය තියෙන්නේ බෞද්ධයන්ට විතරද? බෞද්ධයන්ට විතරයි කායික වේදනා තියෙන්නේ, අනිත් අයට නැහැ කියලා එකක් තියෙනවා. අනිත් ආගම් වල අයටත් කායික වේදනාවක් කෙනකොට දුකයි කියන එක දන්නවා නේද? බල්ලෙකුට ගල් පාරක් ගැහුවොත් උටත් දුක දැනෙනවා නේද? දැන් එහෙනම් ඒකද මේ දුක්ඛේ ඥානං? ඒක වෙන්න බැන්නේ. දැන් බුදු කෙනෙක් දුක්ඛේ ඥානං කියන්නේ කොහොමද කියන්නේ? ධම්මචක්කප්පවත්තන සූත්‍රයේද කියනවා මෙහෙම, ඥාන හතරක් ඇති වුණා වූ. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු පෙර නොයසු විරු ධර්මතාවයක් මේ අවබෝධ වුනේ කියලා නේද? එහෙනම් අර සම්පත දුක්ඛේ ඥානං වෙන්න බැහැ. බුදුරජාණන් වහන්සේ අදහස් කරපු දුක්ඛේ ඥානං වෙන්න බෑ නේද? මේ පොඩ්ඩක් ත්‍රිදෙනකොට දුකයි කියන එක. එහෙනම් ඊට වඩා එතන ගැඹුරක් තියෙනවා. දැන් අපි දන්න දුක් ජාති තමයි. දැන් කායික දුකක් ආවොත් දුකයි නේ. ඊළඟට මානසික වේදනා කෙනකොට දුකයි. අය දෙක හොඳට අත්දකින්න. එතකොට ඒ දුක අත්දකින්නේ බෞද්ධයෝ විතරද? නැහැ. හැමෝම අත්දකින්නවා නේද? එහෙනම් ඒකද මේ පෙර නොයසු විරු දහම් වෙන්න බෑ නේද? එතකොට ඒක තිරිසන් සත්තුත්වත් දකින්නවනේ නේද? එහෙනම් ඒක ලෝකෝත්තර ඥානයක් වෙන්න බෑ. හැබැයි ඒක දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හරි. ඒකට කියනවා දුක්ඛ දුක්ඛ කියලා. දුකක් ආවොත් දුකයි. නේද? ඊළඟට තව විදිහකට අපිට දුක එනවා. තියෙන සැප නැති වෙනකොට නේද? දැන් සල්ලි ගොඩක් හම්බ වුණා කවුරු හරි හොරකම් කරගෙන ගියා. දැන් දුකයි නේද? තියෙන දේ නැති වෙනකොට, තියෙන සැපක් නැති වෙනකොට. දරුවෙක් හොඳට හිටියා, හොඳට ඉගෙන ගන්නවා. හිටපු ගමන් ඉතින් අකීකරු වෙන්න ගත්තා. දැන් කලින් තිබුණේ හොඳ සැපක් නේ. දැන් මොකද වුනේ? දුකයි. එහෙනම් දැන් මොකද වුනේ? සැප නැති වෙනකොට, වෙනස් වෙනකොට දුකයි. ඒකත් සාමාන්‍ය ලෝකයා අත්දකින දුකයි. ඒ දුකට කියනවා විපරිණාම දුක. මේ වෙනස් වීමින්ද එන දුක. හරි? එතකොට ඒක බලපාන්නේ සැප, ඒ කියන්නේ සුඛ වේදනාව දුකක් වෙන්නේ විපරිණාමයෙන්. දුක්ඛ වේදනාවේ ඒකෙම දුක තියෙනවා. හරි? දුක්ඛ දුක්ඛ. සුඛ වේදනාව වෙනස් වෙන හින්දා දුකයි. හැබැයි ওই දෙක මදි සම්මාදිට්ඨිය පෙන්නන දුක්ඛේ ඥානං වලට. එහෙනම් මොනවද අඩු? පංචපාදානස්කන්ධේ දුකයි. තව වචනයක් අහන්න. සංඛාර දුක්ඛ. ඒක ගැන කතා කරන්නේ. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ. සංස්කාර දුක්ඛේ කියලා කියනවා. සංඛාර දුක්ඛේ. මොකක්ද මේ සංඛාර දුක්ඛේ කියන්නේ? සකස් වීම, හේතු වලින් සකස් වීම දුකයි. අපි හොඳ අඩුම කුඩුම දාලා හොඳ කෑමක් හදනවා. නේද? හොඳ රහට ආවහම දුකයි නේ. දුකයි. හේතු දෙන්නේ සකස් කෙරේ. හේතු එකතු කරලා එකතු කරලා හොඳ කෑම. අර හේතුන්ගෙන් සකස් වෙන හින්දා දුකයි. කරන්නේ මොකක්ද? එදෙරේ ගන්න. සංසාර සංකේ සකස් වීම. පංචස්කන්ධය සකස් වීමෙන් දුකයි. කෑම සකස් වීමෙන් නම් දුක නැහැ නේ. ගෙයක් සකස් වීමෙන් හොඳට හොඳට හදලා හදලා සම්පූර්ණ වෙනකොට සැපයි. ඒකත් හේතුන් කියන්නේ හැදෙන. උදා සංකාර දුක්. සංකාර කියන්නේ හේතුන්ගෙන් සකස් වුණා නේද? හේතුකත්වයෙන් හටගත්ත දේවල් වලට සංකාර කියනවානේ. ඒ වෙලාවක සැපයි වෙලාවක දුකයි. පංචස්කන්ධය නම් දුකයි කියන ඇහුණා. ඒක දුකද දන්නේ නැහැ. ඒ ටික සකස් වෙන්නේ. ඒක අහලා තියෙනවා. ඒ පොතේ තියෙන දුක. පංච උපාදානස්කන්ධය හට ගැනීම දුකයි. ඈ? හැම ක්‍රියාවකදීම හටගෙන යන එක තමයි මම සමහර ක්‍රියා කිව්වේ දැන් හටගත්තු. ඒක දුක නෑ නිතරමයි. සැපයි කියලා අවබෝධ කරගත්තත් අවසානේ දුකයි. ඒක නැති වෙනකොට දුකයි. ඒක කිව්වනේ විපරිණාම දුක. මේ යන්නේ සංඛාර අනිත්‍ය දුක්ඛ වචන පිටකේ තියෙන පාඩම මේක තමයි වෙලා
තියෙන්නේ
දැන් ඇසීම දැක් දැකීමක් ඇසීමක් දැනීමක් දැනගැනීමක් වෙනකොට අපි මේ බාහිරයෙන් අපයන්ට සකස් කරගන්නවා කෙනෙක් කෙනෙක් අපි වගේ දැනක් වගේ දැන් හොඳ ලස්සනට මල් වට්ටියක් සකස් කරනවා
මොහොතේ
තමයි. මම තමයි ඉතින් මල් වට්ටිය හදන්නේ. ඔයා දැන් හොඳට පූජා කරන්න මල් වට්ටිය ලස්සනට හදන්න. දැන් සපයි දුකයි.
ඒක අනිත්‍යයි.
ඒක තමයි. මම නැසන කතාව නෙමෙයි මං අහන්නේ සකස් කරපු එක දුකයි. එහෙනම් මොකටද සකස්
කරන්නේ?
වෙනස් වෙන එක දුකද කියලා නෙවෙයි මං ඇහුවේ. දැන් ඇහුවේ සකස් කරපු එක දුකයි කිව්වා. ඔයගොල්ලෝමයි කිව්වේ. මං අහනවා සකස් කරපුවා වෙන්න වෙන්න දැන් ඔබ දුකයි. සකස් වෙනවා සකස් කරනවා නෙවෙයි. මොකක් හරි කරවන්නේ ඒකේ දුක තියෙනවද කියලා මං අහන්නේ. දුක
තියෙනවා.
දුක තියෙනවා. සකස් කරපු දේ අර මගේ ඇති වෙන හින්දා දුක. ඒ වෙන දුකක් නේ කියන්නේ මම ඇහැර සකස් කරපු හින්දා දුකයි. මමත් ඒ හින්දා දුකයි. හොඳයි සපයි කියලා ගන්න හින්දා දුකයි. සම්මාදිට්ඨිය නැති හින්දා තමයි මම මේ සම්මාදිට්ඨිය හොයාගන්න හදන්නේ. දුක්ඛේ ඥානං නැතුව සම්මාදිට්ඨිය එන්නේ. උපත හදා ගන්නවා සංසාරේ බවේ
යාදිර ජනාවට යනවා සකස් කරු සංසාරේ ජනාවට
යාදිර යනවා ඒක සකස් කරපු මොහොතේම ජාතිය ජරා මේ ව්‍යාධියම තියෙනවා
සකස් කරු දෙයක් මොහොත් ශේෂණයෙන් ඉවරයි
ඒ ෂණේම කර. ලෙඩ වෙන්නේ ජරාවට යන්නේ ඒ ෂණේම. මල්වට්ටිය හදපු ගාමම පරවෙන.
නෑ
පරවත් වැත්තේ ඒ ෂණේම කරන්නේ. පරවත් වැත්තේ නේ. අපිට පේන දැන් කෝ දුක්ඛේ ඥාන ඒක තමයි තමයි ඇහි ඥාන කීයක් තියෙනවද කියන්නේ දැන් පංච උපාදාන ස්කන්ධේම දුකයි මොකද්ද පංච උපාදාන ස්කන්ධේ කියන්නේ පහක් තිබුණානේ රූප අක්කලත් නම් කියනවා මොකද්ද පංච උපාදාන ස්කන්ධේ කියන්නේ කල්පනා කරනවා රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදාන ස්කන්ධනේ අය රූපයකට උදාහරණයක් ගන්න මල්වට්ටි රූපයන්නේ දැන් මල්වට්ටිය සකස් කරනවා දැන් දුකයිද ඒක ආසාවෙන් කරන්නේ එහෙනම් දුකයි ඒ දුක් විඳින්න මොකටද මල්වට්ටි හදන්නේ චර මහන්සියලා සකස් කරන එක දුක නම් ඇයි සකස් කරන්නේ තව ටිකක් දුක් වෙනින මල් රොටිය සකස් කරන්න කර්ම රැස් කරනවා පෙර නොතිබූ දෙයක් කන වෙනස් දෙයක් කියන බලමු පෙර නොතිබූ දෙයක් හදනවා පවත්වා ගැනීම හැකියාව නැහැ මම ගන්නේ දුක විතරයි දැන් මල්වට්ටිය පෙර තිබුණේ නැහැ දැන් හැදුවා දැන් දුක මොකක්ද පේනානේ වචෙන් දැනගත්තට නිකන් මොකද්ද අඩුගක් තියනවා කියා ගන්න බෑ ඒක තමයි ඔය සං ඕ හටගත්තු දුක මොකද්ද කියලා තමයි මං අහන්නේ මට නම් තේින්නේ නැහැ ඔතන දුක මොකද දුකයි දුකයි කියනකොට ඔය පොතේ තියෙන දුකක් නම් කියනවා දැන් දුක්ඛේ ඥානං දෙවුණා නම් ඔහොම ඔහොම කියන්න බෑ මම මෙන්න මේකයි දුක කියලා කියන්න පුළුවන් වෙනවා නේ අනිත් එක තමයි මම දැන් ඥාන කීයක් තියනවද කියලා අහුවනේ තමන්ට ඥාන අපි හතරක් තියනවා කියලා දන්නවා දුක්ඛේ ඥානං සම්පේ ඥානං නිරෝධේ මග්ගේ ඥාන ඒ හතරෙන් කීයක් තමන්ට තියනවද කියලා මං අහන්නේ වටරන් තුනක් නෑ මෙහෙමයි බුද්ධ දේශනාව අනුව ඔය හතරෙන් එක ඥානයක් ආවනම් හතරම ආව එකක් විතරක් ඇවිල්ලා නවතින්නේ දුක්ඛේ ඥානං තියනවා නම් සමුදය ඥානං තියනවා නිරෝධ ඥානං තියනවා මග්ග ඥානං සමුදය ඥානේ ආවනම් එතන තියෙන දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඒ විදිහට හතරම ගන්න. නිරෝධේ ඥානෙ ආවනම් අනිත් ඥාන තුන නැතුව ඒක ඉන්න බෑ. මග්ගේ ඥානං ආවත් අනිත් ඥාන තුන නැතුව ඒක ඉන්න බෑ. ඔව්. ඒකයි සම්මා දිට්ඨිය තියෙනකොට ওই ඥාන හතරම පහළ වෙනවා. හරි. දැන් අපි හිතාගෙන ඉන්නේ අපිට ඥාන තුනක් තියෙනවා. හැමතැනම යන්නේ මට මාර්ගය කියලා දෙන්න. ඉතින් දැන් මොකද්ද කරන්න ඕන? කොහොම වහගෙන ඉඳලා ආනෝ? දැන් මොකද්ද කරන්න ඕන? එතනම තේරුම් ගන්න තාම ධර්මාදිත්‍ය නම්
නෑ.
ආවේ නෑ. සම්මාදිත්‍ය කියද්දී ඔය ඥාන හතරම පහළ වෙනවා. එකක් පහළ වුණත් ඒ ආර්ය දර්ශනයේ තියෙන එකක් හතරම එතන තියෙනවා. නැග සූත්‍රවල පැහැදිලිව තියෙනවා. එහෙනම් අපි ඔය එක ඥානයක් හරි හරියට ඇති කරගන්න බලන්න ඕනේ. නේද? දැන් අතන අපිට අර දුක් ජාති තුනෙන් නම් දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ මුල දෙක නම් ටිකක් දැනෙනවා. සංඛාර දුක්ඛේ තමයි අහුවෙන්නේ නේද? ඕකම තමයි ඇත්තටම මේ පෙර නොයසුවිරු ධර්ම. ඒක තමයි බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ. ඒකට තමයි කියන්නේ දුක්ඛාර සත්‍ය කියලා. දැන් අපි කතා කරන්නේ දුක ගැන. කායට දැනෙන දුක, හිතට දැනෙන දුක. දුකයි දුක්ඛාර සත්‍යයි කියන්නේ දෙකක්. දුක කියන්නේ ඔය විඳින දුක. ඒක තමයි ඔය දුක්ඛ දුක්ඛයි විපරිණාම දුක්ඛ. ඒක තව ටිකක් තේරුම් යන්න ඇහුවොත් දැන් අපි අපාය නම් මොනවද තියෙන්නේ? දුකද සැපද?
දුක.
දුක. නේද? සැප ගෑවිලාවක් නැහැ. මනුෂ්‍ය ලෝකේ අපාය එක්ක බලනකොට නම් ටිකක් සැපයි නේද? නේද? දෙකයි සැපයි දෙකම තියෙන. ඒ කියන්නේ අපාය එක්ක බැලුවොත් නම් සැපයි කියලා කියනවා. නේ දිවි ලෝක දෙත්තට ගියොත් එහෙනම් දුකද සැපද තියෙන්නේ සාමාන්‍යයෙන් සැපද නේ මේ වගේ කරදර විඳින්න ඕනේ නැන්නේ ලෙඩ වෙන එක වෙන්නේ නැණි නේ
ඒ වුණත් අවසානේ වෙනවද
අවසානේ ඉතින් චුත වෙලා යනවා මිස ලෙඩ වෙන්නේ
නැහැ ඉතින් මරණයම මානසික කලබලෙන්නේ නැහැ
ඒ වුණාට ඔය ලෙඩ වුණා ගගා කෙඳිරි ගගා ඉන්නවද මගේ ඔළුව රිදෙනවා කොන්ද රිදෙනවා
එහෙම නැති වුණාට යාමක දුකක් හිතේ ඇති වෙනවා
ඔව්
ඇති වෙන්නේ
ඒ දුක ඇති වෙන්නේ ළඩ වෙලා නෙවෙයි
ඒක මල වෙන්නේ දැන් පළඳගෙන මල් පර වෙනවා නම් එතනදීන් තමන්ගේ
ඒක ඒක වැඩි වෙලා විඳින්න නෑ ඒක බොහොම සුළු වෙලා නේ අපි මේ ළඩ වෙලා දුක් විඳිනවා වගේ නෙමෙයි
නෙමෙයි
ඒක තමයි අනිත් වෙලා විඳින ඒක වෙන්නේ බොහොම සුළු මාතයිනේ මැරෙන්න ඕනම ඉන්න චුත වෙන්න ඕනම ඉන්න කියලා එතෙන්ට එනකම් හිත සැපයි. දැන් ඒ වෙලාවේ අපි මැරෙන මොහොත අයින් කරමුකෝ. ඉතුරු වෙලාවේ දිව්‍ය ලෝකේ ඉන්නකොට
සැප වැඩි.
සැපයි නේ. දැන් බලන්න එතන සැප තියෙනවා. දැන් අපායේ නම් දුක කියලා. දිව්‍ය ලෝකේ නම් සැප. දැන් දුක්ඛ ආර්ය සත්‍ය කියන එක ওই වගේ දෙයක්. එක වෙලාවක සැපයි එක වෙලාවක දුකයි කතාවක් ධාර්ය සත්‍යයක් නෑ. ආර්ය සත්‍ය කියන්නේ වෙනස් වෙන්නේ නෑ. දුක නම් දුකම තමයි. අපායෙ හිටියත් දුක්ඛාරය සත්‍ය දුක්ඛාරය සත්‍යමයි. දිව්‍ය ලෝකෙ හිටියත් දුක්ඛාරය සත්‍ය දුක්ඛාරය සත්‍යයි. හරි. සාපේක්ෂක දෙයක් නෙවෙයි. බ්‍රහ්ම ලෝකෙත් තියෙන්නේ දුක්ඛාරය සත්‍ය. මේ තුන් භූමියටම දුක්ඛාරය සත්‍ය පොදු. එහෙම වෙන්න ඕන නේද? හරි. ඒකයි එකට ආර්ය සත්‍ය කියන්නේ. එතකොට ඔන්න ඔය ආර්ය සත්‍ය තියෙන්නේ මේ සංඛාර දුක්ඛය. අනිත් දෙකේ නෙවෙයි. අනිත් දෙක සාපේක්ෂයි නේද? කෙනෙක් දුකයි කියනවා කෙනෙක් ඒකටම ගතයි. වෙලාවකට සැපයි වෙලාවකට දුකයි කියලා. ඒක ඒක ලෝකෙටයි තියෙන්නේ. අද ආර්ය සත්‍ය දැක්ක කෙනා තන අනුව එක වෙනස් කරන්නේ හැම තැනම දුක්ඛාරය සත්‍ය දුක්ඛාරය සත්‍යමයි හරි ඒක තේරුම් ගන්න නම් මේ සංඛාර කියන එක තේරුම් ගන්න ඕනේ සංඛාර කියන එකේ තේරුම නම් ඕගොල්ලෝ දන්නවා වචනේ තේරුම මොකද්ද සංඛාර කියන්නේ සකස් වුණා මොනවායින්ද සකස් වුනේ හේතුකම් කියන්නේ නේද යම්කිසි දෙයක් හේතු ප්‍රත්‍යයෙන් සකස් වුණා නම් ඒක දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපිට පාම ඒක දැනිලා නැහැ. දැනුණා නම් කියන්න පුළුවන් නේ මල්වත් පිය හදනකොට උපත් සකස් කළා මේ හේතු නිසා සකස් වුණේ දුකයි.
හේතු
වෙනස් වෙන කතාව නෙමෙයි නේද සකස් කරන එක නේද? වෙනස් වෙන එක වෙන කතාවක්. වෙනස් වෙන එක තමයි අපි අත්දකින්න ලෝකයා දන්න දුක විපරිණාම. නේ? විපරිණාම දුක්ඛ වෙනම කතා කළා. දැන් මේ යන්නේ සංඛාර දුක්ඛ. ඒ සංඛාර දුක්ඛ වෙනස් වෙන හින්දා දුකයි කියන හරියන්නේ නැහැ. සකස් කරපු හින්දා දුකයි කියන තැනින් ඒක විස්තර වෙනවා.
ඒ සකස් කරන සසඳ වැඳිවක් කියලා.
ඒ දුක ඉන්නේ අනාගතේ නේද? මේ මොහොතේ නේ.
මේ මොහොතේ නේ. මේ
මොහොතේ. සකස්තර මොහොතේ. දැන් සංසාරය යන්නේ මේ මොහොතේ තමයි ඉස්සරහ.
මේ මොහොතේ තමයි.
එහෙම දුකක් දැනෙනවා. නෑ මොකද අර වචනෙන් කියන්න හැදුවට ඒක ඇත්තට
ඇත්තට
හිතට දැනෙන්නේ නෑ නේද? මම මොකක් හරි උත්තරයක් දෙන්න ඕන හින්දා නේද?
නෑ.
බබරේ යන හින්දා දුකයි කියලා කොහොමද දන්නේ? ඒකත් අහලා
තියෙනවා.
සසරේ යන එක දුකයි. දැන් මේ වෙලාවේ නම් සසරේ ඉන්න එක දුක නෑ නේ.
ඒක දුකයි.
මේ වෙලාවේ මැරෙන්න ගියොත් එහෙනම් දුක දැනෙනවා. ඇයි? ජීවත් වෙන්න බැරි හින්ද දුක
දැනෙනවා.
තවත් ජීවත් වෙන එකද දුක මේ මැරෙන එකද? මැරෙන එක. ඇයි අපි ජීවත් වෙන එක සැප විදිහට අරන්නේ?
ඒක මිත්‍යා.
ඒක මිත්‍යාවක් කියලා කියන්නේ කටපාඩමයි. මොකද දැනෙලා
නෙමෙයි. දැනෙලා තියෙනවා. කොහොමද දැනුවේ?
ඒ වයිකෙන් ඕවා තේරුම් ගන්න අපිට දැනෙන දැන් එනවා අන්න පපුව පොඩ්ඩක් රිදෙනවා දැන් භාවනා වැඩසටහනේ ඉඳීද දුවයිද මං මේ භාවනා ඉවර වෙලා අවංකව අහන්න ඕන ඒකයි මම කියන්නේ අපි හිත රවට්ට ගන්න හැටි අපිට බේරෙන්න. ඈ. දැන් ඔන්න කෝල් එකක් එනවා දරුවට අසනීපයි නැත්නම් ඇක්සිඩන්ට් වෙලා. මම බණ අහලා ඉවර වෙලා එන්නම් කියලා ඉන්නාද? දුවනවා. මෙතන හිටියත් බණ අහන්න. ඊට වඩා හොඳයි යන්නේ. ඒක ගැන හිතෙන්නා මෙතන. නේ දැන් තේනවද අපි දන්නවා කියලා හිතුවට අපි කොච්චර අපිම රවට්ට කියලාද ඒක ඉවා දකින්නවා ඈ එතකොට මේ සංඛාර දුක්ඛය කියන එක එහෙම ලේසි නෑ තේරුම් ගන්න දැන් අපි අර අනිත් පැන්නට ගමු මේ පංච උපාදානස්කන්ධ දුකයි කිව්වනේ නේ එතන මම කියන්නේ ජාති පහ මොනවද රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ දැන් රූපයක් තියෙනවා ලස්සන මල්ලක් ටිකක් දැන් දුකයි දුක නෙවෙයි කියන්නත් බෑ කියපු හින්දා රූපේ දුකයි අන්ත උපාදාන කළොත් විතරයි
ඒක මාත්‍ය අපි දැන් තේරුම් ගන්න තියෙන ශ්‍රද්ධාව නිසා
අන්න අන්න එතන තමයි ඔව් අන්න ඔක තමයි තේරුම් ගන්න. අපි ශ්‍රද්ධාව නිසා කියලා තියෙන හින්දා දුකයි කියනවා නිසා දැනීලා තියෙනවා නෙමෙයි තේරුම් අරන් තියෙනවා නෙමෙයි. ඔතන තමයි දුක්ඛේ ඥානං කියන එකේ අඩුම. බුදුරජාණන් වහන්සේ දෙන්නනේ දුක්ඛේ ඥානං කියන මේක තේරුම් ගත්තොත් තව මොහොතක්වත් පමා වෙන්නේ නැහැ දුකෙන් ඉඳලා. ඒක උපමාත් දෙන්නේ අර හිස ගිනි ගත්ත කෙනා මේ ගින්න නිවන්න උත්සාහ කරනවා වගේ කියලා නේද? අපිට ඒ උත්සාහය නැහැ. මේ කොහොම අමාරු වෙන්නේ මේ මේකකට ඉන්න වෙලාවක් හොයන්න. හා දැන් ඔය ගල් පාරක් ඇදලා ලේ ගලන්න ගත්තොත් එහෙම ඔළුවේ බණ අහලා ඉවර වෙලා මම බෙහෙත් දාන්න යනවා කියලා ඉඳීද? එන බණද නේද? එහෙම උත්සාහයක් ගන්නව නේද ඒකෙන් මිදෙන්න? දැන් ගිනි ඇවිල්ුණොත් එහෙම නිවා ගන්න කොහොම උත්සාහයක් ගන්නද? අපිට දැන් ඔළුවේ ගිනි ඇවිදිලා නැති හින්දා අපි දන්නේ නැහැ. ඔක ඔය උපමාව තේරෙන්නේ. බුදුහාමුදුරුව උපමා කරන්නේ ඔළුවේ ගිනි ගත්තොත් අපි වචනෙට කියන ඔළුව ගිනි අරන් කියන එක නෙමෙයි ඇත්තටම නිින්දර ඇවිලුනොත් නේද වෙන වෙල තියෙනවා මම ඔක පස්සේ නිවා ගන්නම් කියලා ඉඳීවි අන්න එහෙම අප්‍රමාද වෙනවා කියනවා මේ දුකෙන් මිදෙන්න නේද මේ දුක දැක්කොත් එතනිනුත් තේරුම් ගන්න ඒක උපමාව දෙන්නේ මේ සත්වයා දුක අඳුරන්නේ නැහැ. දුක දැකලා නැහැ. මොන දුකකද මේ ඉන්නේ කියන එක දැකලා නැහැ. මොකද ඒක දකින්න ප්‍රඥාව නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ පෙන්නන්නේ මේ දුක්ඛේ ඥානං කියන එක පෙර නොයසුවිරු ධර්මයක්. කවුද පෙර අහලා නැත්තේ? මිනිස්සේ දෙවියෙක් බ්‍රහ්මයෙක් මාරයෙක් කිසියම්ම කෙනෙක්. මෙහෙම නේද දේශනා කරන්නේ. පෙර නොයසුවිරු ධර්මතාවයක් මේ අවබෝධ කරගත්ත. ඒකට ඔය දුක්ඛේ ඥානං කියන එක අපි හිතනවට වඩා හරි ගැඹුරුයි. අපිට කියන්නේ දුක්ඛේ ඥානං ආවොත් ඥාන හතරම පහළ වෙනවා. සම්මාදිට්ඨිය පහළ වෙනවා. එහෙම වෙන්නේ මොකද? ධහමට අහන වෙනවා. හරි. අපි හැමතිස්සෙම ධහමට ගලපලා බලන්න වෙනවනේ නේද? අපි තර්ක කළාට හරියන්නේ නැහැ මට දුක්ඛේ ඥානං තියෙනවා කියලා. ධහමට ගලපලා බලන්න වෙනවා. හරි. එතකොට මේ දුක්ඛේ ඥානං කියන එක දැන් ඊට වඩා අපිට ධහමෙන් හොයන්න සංස්කාර දුක්ඛය කියන එක තව තේරුම් ගන්න. අපිට මන් දැන් තව පැත්තකින් එන්නම්. දැන් බුදුරජාණන් වහන්සේ මාර්ගයක් පනවනවා නේද? මේ දුකෙන් මිදෙන්න. මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක පටන් ගන්නෙ මොකෙන්ද? සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද? දැන් කතා කරමු. එතන තියෙන්න ඕන දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං මැද. එහෙනම් ලෝකයටයි කියක නෙමෙයි, ලෝකෙන් එතරෙන්න. එතකොට ලෝකෝත්තර සම්මාදිට්ඨිය පටන් ගන්න වෙන්නේ ওই ඥාන හතරෙන්. ওই ඥාන හතර නැත්තම් සම්මාදිට්ඨිය නැහැ. සම්මාදිට්ඨිය නැත්තම් අරහත් සංගික මාර්ගේ නැහැ. නේද? ඒ තව පැත්තකින් තවත් එකම මාර්ගික හේතුයන් තියෙනවා. ඒකායනෝ අන්දික්ක වීමක් කු. නතර සතිපට්ඨ. හේ. චත්තාරෝ සතිපට්ඨාන. ඒකටත් බුදුරජාණන් වහන්සේ එකම මාර්ගය කියනවා නේද? එතකොට අන්න ඔතනින්ත් අපිට හොයාගන්න පුළුවන්. දැන් රූපය දුකයි කියලා තාම තේරෙන්නේ නැහැ. තමට කිව්වට නේද? මල්වට්ටිය දුකයි කියලා දැනෙන්නේ නැහැ නේද? උපාදාන කළොත් දුකයි කියලා ඔය බේරෙන්න හදනවා.
ඉතින් අර පවතන්නව වගේ හටගන්න විදිහ
නේද? අහුවෙද? ඔව් හටගන්න විදිහ අවබෝධ කරාට හටගත්තු එක දුකයි කියන එක අවබෝධ වෙලා නැහැ. ගන්නේ කියන්නේ සංඛාර දුක්ඛේ. හරි. දැන් ඒක ඇයි දුක කියන එක කොහොමද? දැන් සකස් වෙනවා නම් අපිට පේනවා ගොඩක් සකස් වෙන හැටි.
සකස් කරන
එක නැති කරගන්න තමයි. සකස් කරන එක නැති කරගන්න ඉස්සෙල්ලා සකස් කරන එක දුකයි කියලා දකින්නේ නැත්නම් දුකයි දුකයි කියලා සකස් කර කර ඉන්නවා. හැමදාම මල්වක් කියනවා. මොකයි අනිත් පැත්තට ගන්න එපා දැන් පන්සල් දෙන්නේ නැහැ කියලා ඊළඟට උදේ. එහෙම නෙමෙයි. හාමුදුරන් කෙනෙක්ට වෙනුම් ගන්නෙ. එහෙම නෙමෙයි. නුවණින් නුවණින් විමසන්න ඕනේ කියන්නේ. සකස් කරන එක දුබයි කියන සකස් කරනවා. ඒ දුක නම් ඇයි සකස් කරන්නේ? දුක බව නොදන්න නිසායි ඒක සැපයි කියලා හිතන හින්දානේ සකස් කරන්නේ. දුක්ඛේ ඥානං කු. එළියේ රූප බාර ගන්න නැතුව නේද? බාර ගන්න එක නෑ ඒක තමයි. දැන් බාර ගන්න එක දුකයි කියන එක දැක්ක දවසට තමයි බාර නොගන්නේ. අනෝකද ඒක තමයි. ඒ තේරුම් ගන්න ඕන. එතෙන්ට තමයි මේ එන්න හදන්නේ. එතකොට රූපය දුකයි කියන එක තේරුම් ගන්න. රූපය සකස් කරපු එක දුකයි කියන එක. දැන් ඕක අපිට නිකන් තේරෙන්නේ නැති හින්දා තමයි මම අර උපමා වලින් කියන්නේ. වතුරට එදෙන බල්ලා. මේ දෙවෙනි පොතේ පිටකවලේ තියෙනවා නේද? මොකද වෙන්නේ වතුරට බල්ලා එනකොට? තව බල්ලෙක් ඉන්නවා කියලා හිතාගෙන එක්ක උරනවා නැත්නම් වල් දෙවන යාළු කරගන්න හිතුණත් වල් දෙවන තරහකාරයෙක් කියලා හිතුණොත් බුරු මේ රැවටිලා දැන් ඌ ගුරන්නේ හරි වල් දෙවනන්නේ හරි ඇයි තව බල්ලෙක් වතුරේ ඉන්නවා කියලා විශ්වාස කරන නිසා නේද දැන් එතකොට වතුරේ බල්ලා සකස් කළේ කවුද තමන්මයි ගොඩ ඉන්න බල්ලා නේද එයා දන්නේ එයා හදපු එකක් කියලා ඒ වුණාට එයා තමයි සකස් කරගෙන තියෙන්නේ අපි හදලා නැහැ නේ අපිට පේන්නෙත් නැහැ නේ අපි විශ්වාස කරන්නෙත් නැහැ නේ වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා නේද ඒ බල්ලගේ මානසිකත්වයට තමයි බල්ලෙක් කියන්නේ දැන් බල්ලට තේරෙනවද දුකට අහු වුණා කියලා නැහැ අපිට තේරෙනවා අපි දුකට අහු වෙලා නේ බල්ලා නැති බල්ලෙක් හදාගෙන දුක් විඳිනවා කියලා අපට තේරෙනව නේද නේද කියනකොටම බුරනවා අපි ලබන්නේවත් දන්නේ නැහැ කවුද ඒ බුරන්නේ බල්ල කොහෙද ඒ බල්ලා ඉන්නේ අපි දුකට අන්නාරේ ඉන්නවා බල්ලෙක් නේ දුරු බුරනවා ඒ බුරන සද්දේ මට ඇහෙනවා නේද දැන් වතුරට එවෙන බල්ලා හිතනවා තව බල්ලෙක් ඉන්නවා කියලා දැන් අපි දන්නවා ඌ දුකටපත් වෙනවා කියලා බල්ලා දන්නේ නැහැ බල්ලා දුකටපත් වුණා කියලා ඒ බුරන්නේ හොඳට නේද ඌ දන්නේ නැහැ ඌ දුකටපත් වෙනවා කියලා හේ අපිට පේනවා මෝ මෝඩකමට හිතෙන් බල්ලෙක් හදාගෙන ඒක ඇත්ත කරගෙන උන්ට බුර පුරා ඉන්නවා මොන මෝඩකමද මොන දුකකටද පත් වෙලා කියලා අපි හිතනවා නේද එතකොට බල්ලා නම් සංකාර දුකට අහු වෙනවා බල්ලෙක්ව සකස් කරගෙන දුක් විඳිනවා තේනද සංස්කාර දුක එතනනම් බය නැතුව කියන්න පුළුවන් නේද සංස්කාරයේ දුකයි කියලා වතුරේ බල්ලෙක් හදපු එකම දුකයි ඒක කියන්න පුළුවන් අපිටද බල්ලට ඒක දුකයි කියලා කියන්න අපට කියන්න අන්න වෙනස බලන්න දැන් බල්ලා දන්නේ ඒක දුකයි කියලා අපි දන්නවා බල්ලා දුකක් සකස් කරගත්තු එකම දුකයි කියලා නේ දැන් මොනතන නුවණක් එන්නවද ඇයි අපිට කියන්න පුළුවන් බල්ලා බල්ලෙක් සකස් කරගත්තු එක දුකයි කියලා අපිට සරි නැහැ බල්ලට සකස් වෙනවා බල්ලට සකස් වෙන්නේ මොකක්ද ඉතින් මොඩකම අවිද්‍යාව ඇත්ත නොදන්නකම දැන් පේනවද අවිද්‍යාවෙන් දෙයක් සකස් කළොත් ඕක දුකයි කියලා වැටහෙන්නේ කාටද අවිද්‍යාව තියෙන කෙනාටද අවිද්‍යාව නැති කෙනාට අවිද්‍යාව නැති කෙනාට අපිට එතෙන්දී අවිද්‍යාව නැහනේ වතුරේ බල්ලෙක් හදන සිද්ධියේදී බල්ලට තමයි අවිද්‍යාව තියෙන්නේ මෝඩකමට බල්ලෙක්
හදන්නේ
නෑ ඒ උපමාවයි බල්ලා වතුරට වැටෙනකොට බල්ලෙක් සකස් කරගත්තු එක අවිද්‍යාවෙන් හැදුවා කියන නුවණ බල්ලට නැහැ. අපිට තියෙනවා බල්ලා අවිද්‍යාවෙන් මෝඩකමට හදාගත්තා. ඒ හින්දා තමයි අපි ඕක අවිද්‍යාවෙන් සකස් කරපු දෙයක් කියලා දන්න නිසා කියනවා බල්ලා දුකටපත් වෙනවා. සංඛාර දුකට අහු වෙනවා. නේද? බල්ලා දන්නේ නැත්තේ ඇයි ඒක දුකයි කියලා? නෑ බල්ලා දන්නේ නැහැ ඕක අවිද්‍යාවෙන් සකස් කළා කියලා. මෝඩකමට හැදුවා කියලා එක බල්ලා දන්නේ නැහැ. එහෙනම් අපි සංස්කාර කළාට ඕක මෝඩකමට හදපු එක අවිද්‍යාවෙන් හදපු එකක් කියලා දන්නේ නැත්නම් අපිට සංඛාර දුක අහුවෙයිද?
නෑ
අහුවෙන්නේ නැහැ. ඒක තමයි වෙලා තියෙන්නේ. තේරෙනවද? සංකාර කළාට ඕක අවිද්‍යාවෙන් කරනවා කියන එක අපිට අහු වෙන්නේ. දැන් ඔන්න ඔතන ඇල්ලුවොත් ඔතන තේරුම් ගත්තොත් තමයි මේ සංකාර දුක්ඛේ අහු වෙන්නේ. දුක්ඛේ ඥානං නැත්නම් දුක්ඛාරය සත්‍ය තේරුම් ගන්න පුළුවන්. පැහැදිලිද? දැන් මම ඔය එක එක හැවි සකස් කරපුවා දුකයිද කියලා දැන් ඔය අවිද්‍යාවෙන් සකස් කළා කියන එකක් කියන්න බෑ. දැන් බලන්න සකස් කරපු ගමන් ආ ඒක දුකයිනේ. ඌ දුකට අහු වුණා. ඇයි අපි දන්නවා ඌ අවිද්‍යාවෙන් කරපු එක. මෝඩකමට කරපු එක. දැන් අපිට තේින්නේ අපි මෝඩකමින් කරන සංස්කාර. ඔය මෝඩකමට හදන ඒවා කියන එක තේින්නේ. ඒක තේින්නේ නැති තාක්කල් දුක අවබෝධ වෙන්නේ. දුක අවබෝධ වෙන්නේ දුක්ඛේ ඥානං එන්නේ. දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. එහෙනම් ඒ නුවණ ගන්න වැඩ පිළිවෙලක් ඕන. ඒක තමයි මේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ කායන මාර්ගය කියන්නේ. මොකද්ද? සතර සතිපට්ඨාන. දැන් ඔන්න ඔය නුවණ ඇතුව සතර සතිපට්ඨානේ විමසන්න ඕන. සතර සතිපට්ඨානේ හතරක් තියෙනවා. එවන අහපු ගමන් කියනවා මොනවාද? කායනුගතන, වේදනානුගතන, චිත්තානුගතන, ධම්මානුගතන. හරි. දැන් කායනුපස්සනාව කරන්නේ කොහොමද? කායෙහි කායනුව බලමින් ඉන්න ඕනේ නේද? කායේ කායනුපස්සී විහෙරති. එතකොට කය කියන එක මොන කයද ඔතන ගන්න කියන්නේ? අජ්ජත්ත කයයි බහිත්ත කයයි. ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති. බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති. නේද? සතිපට්ඨාන සූත්‍රය එහෙම දේශනා කරනවානේ. කායනුපස්සීව ඉන්නත් ඕන. දැන් කොහොමද කායනුපස්සීව ඉන්නේ? ඒක කොහොමද විස්තර කරන්නේ? බාහිර රූපයකත් කායනුපස්සීව ඉන්නවා. අජ්ජත් රූපෙත් කායනුපස්සීව ඉන්නවා. කායනුපස්සනාව යටතේ හුස්ම ගැන බලන්න කියනවා. කය ගැන බලන්න කියනවා. ඒක එක විදිහට කියනවා. මං අහන්නේ කොහොමද කායනුපස්සීව ඉන්නේ? කය තෝරගත්තා කියනකොට හුස්ම හරි ශරීරේ හරි මොකක් හරි බහිද්ද හරි අජ්ජත් හරි මොකක් හරි තෝරගත්තා කියනකොට නේ අජ්ජත්කයේ කායනුපස්සී වෙන්න ඕන බහිද්දකයේ කායනුපස්සී වෙන්න ඕන. අපි උදාහරණයක් ගමුකෝ. අජ්ජත්කය මොකද? තමන්ගේ ශරීරේ අජ්ජත්කයයි. අර ඉන්න බල්ලා, අර බුරණ බල්ලා බහිද්දකය. පිළිගන්නා නේද? දැන් ඉන්න තත්ත්වෙදී අජ්ජත්කය තමන්ගේ ශරීරේ. ළඟ ඉන්න එක්කෙනා බහිද්දකය. අර ඈත ඉන්න බල්ලා බහිද්දකයි. හරි. දැන් අජ්ජත්කයකුත් තියෙනවා බහිද්දකයකුත් තියෙනවා. දැන් කොහොමද කායනුපස්සනාව වඩන්නේ? දැන් අපිට ඕනේ ඒවා නෙමෙයි කියන්න ඕන. බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානෙ කියලා තියෙන්නේ කොහොමද කායනුපස්සනාව වඩන්නේ? නුවණින් මේ ආදාපි සම්පජානව සතිනා කියනවා. හැබැයි ඒක විස්තර කිරීම මිසක් කරන හැටි නෙමෙයි. කරන හැටි ඊළඟට කියනවා. ඉති අජ්ජත්තං ආකායයන් පස්සේ ඉති බහිද්දා කායයන් පස්සේ ඉති අජ්ජත්ත බහිද්දා කායයන් පස්සේ ඉති. ඊට පස්සේ මොකද්ද කියන්නේ? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. අන්න ඔතනින් තමයි පටන් ගන්න. තේරුණා? කායනුපස්සනාව පටන් ගන්නේ, ඒ කියන්නේ භාවනාව පටන් ගන්නේ ඔතන. එතකන් අරමුණ තෝරගත්තා විතරයි. මේ ශරීරේ බලනවාද? අර බාහිර ශරීරේ බලනවාද? අර ඉන්න බල්ලා ගැන බලනවාද? අරමුණ තෝරගත්තා නේද? හුස්ම ගැන බලනවාද? ඔය අරමුණ තෝරගත්තානේ. හරි. දැන් අරමුණ තෝරගත්තට පස්සේ ඒකේ කොහොමද කායනුපස්සී වෙන්නේ? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මොකද්ද මේ කියන්නේ? සමුදය කියන්නේ මොකද්ද? හටගත්තේ කොහොමද? සමුදය කියන්නේ හටගත්තේ මොකක් නිසාද නේද? මනාය. හටගත්තු හැටි හොයමු. හටගත්තේ කුමක් නිසාද? සමුදේ ධම්මානුපස්සී වෙනවා කියන්නේ ඕක නෙවෙයි. එහෙනම් දැන් තමන්ගේ ශරීරය හටගත්තේ මොකක් හින්දාද? බාහිර ශරීර හටගත්තේ මොකක් හින්දාද? අරහි බල්ලෙක් හටගත්තේ මොකක් හින්දාද කියලා හොයන්න වෙනව නේද? සමුදේ ධම්මානුපස්සී වෙන්නේ. සමුදේ හොයනවා කියන්නේ හේතු ටික ප්‍රත්‍ය වුණ ධර්ම ටික හොයා ගන්නවා කියන එක නේද? හටගත්තේ කොහොමද කියලා හොයා ගන්න. දැන් පළවෙනි පියවර ඕක නේද? සතර සතිපට්ඨානෙ හැම තැනම දෙන්නේ භාවනාව පටන් ගන්න කියන්නේ මොකෙන්ද? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. කයෙහි සමුදය ධර්මයේ බලමින් ඉන්න. හට ගැනීම හටගත්තේ කොහොමද කියලා බලන්න. නේද? එහෙම වුණත් නේද මේ ඒකායන මාර්ගයේ වැඩෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අපි සමුදය බැලුවේ නැත්නම් මාර්ගයේ වැඩෙයිද නැහැ. බුදු කෙනෙක් දේශනා කරන මාර්ගයේ වැඩෙන්න විදිහක් නැහැ නේද? දැන් ඔන්න පොඩ්ඩක් නුවණින් හොයන්න. සමුදය හටගත්තේ කොහොමද කියලා හොයන එකෙන් අවබෝධයක් එනව නේද? මේ මේ සමුදය හින්දායි මේක හටගත්තේ කියලා හේතුඵල සම්බන්ධයක් පේනව නේද? මේ සමුදය යෙදුන හින්දායි මේක හටගත්තේ. බල්ලෙක් හරි ශරීරේ හරි අපි ගන්න ඕන අරමුණ. ඒකේ සමුදය හොයාගත්තොත් අපිට නුවණක් එයි නේද? මේ සමුදය තියනකන් ඕක තියෙනවා. හත ගන්න හේතු තියෙනකම් ඵලය තියෙනවා. සමුදේ යෙදුම් නැත්තම් ඵලයක් උපදීද? සමුදේ යෙදුම් නැත්තම් ඵලයක් උපදීද? දැන් අපි ගමු ඔය මේ පහනපත් වෙනවා නේද? ඇයි පහනපත් වෙන්නේ? තෙල් තියෙන්න ඕන, තිරේ තියෙන්න ඕන, උෂ්ණත්වය තියෙන්න ඕන, ඔක්සිජන් තියෙන්න ඕන, තවදුරටත් මොනවා හරි හේතු ටිකක් හොයාගන්න පුළුවන්. ඔය හේතු නැති වුණොත් අපි කියන්න පුරුදු වෙලා තියෙන්නේ පහන නිවෙනවා කියලා. ඒ වුණාට ඇත්ත තත්ත්වේ දැල්ල දැල්ල නැති වෙනවමයි කියවෙන්නේ. උපදින්න හේතු නැහැ. ඉපදුන් නැත්නම් නැති වෙන්නේ කොහොමද? හේතු තිබුණ නැත්නම් උපදින්නේ නැහැ කියලා ධර්මතාවයක්. හරි. දැන් දැල්ලක් තියෙන්නේ දැල්ල හටගන්න හේතු තියෙන හින්දාද නැති හින්දාද? තියෙන හින්දා. හේතු යෙදුන් නැත්නම් දැල්ලක් දැල්ල නැති වෙනවද උපදින්නේ නැද්ද?
උපදින්නේ.
ලක් උපදින්නේ නැහැ. ඔන්නයි ධර්මතාවයේ තේරුම් ගන්න. උපදින්නේ නැහැ කියන එකයි තියෙන එකක් නැති වෙනවා කියන එකයි කරුණු දෙකක්. තේරෙනවද? තියෙන එක නැති වෙනවා කියන එක. අර තියෙන දැල්ල නැති වෙනවා කියන එක. මං ඇහුවේ නැහැ තියෙන දැල්ලට මොකද වෙන්නේ කියලා. තියෙන දැල්ල තියෙන්නේ ඇයි? තෙල් ටිකක් පිච්චෙන්න ඕන, ඒකට අවශ්‍ය දේවල් ටික තියෙන්න ඕන, හේතුප්‍රත්‍ය ටික අඳුර ගන්න. එතකොට නුවණක් එන්නේ මේ හේතුප්‍රත්‍ය තියෙන නිසායි ඔය දැල්ල තියෙන්නේ. ඔය හේතුප්‍රත්‍ය නැත්තම් දැල්ලක් ගැන කතා කරන්න පුළුවන් වෙයිද? දැන් මෙතනත් පහන් දැල්ලක් තියනවාද? නැහැ. ඇයි නැහැ? හේතු නැහැ. දැල්ල හටගන්න හේතු නැති හින්දා දැල්ල නැති වුණාද උපදිනවා? මෙතන දැල්ලට මොකද වෙලා තියෙන්නේ? නැති වෙලාද ඉපදිනා? දැන් කියන්නේ නැහැ නේ දැල්ල නැති වුණා කියලා. දැන් කියන්නේ මොකද්ද? ඉපදිලා නැහැ. ඇයි ඉපදිලා නැත්තේ? මෙතන තෙල් නැහැ, තිරේ නැහැ. අත ගන්න හේතු නැහැ. සකස් වෙලා නැහැ. තේරෙනවද මේ වෙනස? දැන් මෙතන දැල්ල නැති වුණා කිව්වොත් හරියද? නෑ, ඒ වෙන කතාවක්. හරි. මෙතනත් අපි හේතු ටික එකතු කළොත් එහෙම දැල්ල උපදිනවා. මේ ඇති කල්හි මේ වේ, මේ නැත්තම් හේතු නැත්තම් සමුදය නැත්තම් ඵලය උපදින්නේ නැහැ කියලා තේරුම් ගන්න. ඵලය හටගන්නේ, හටගන්නේ උපදින්නේ. අපි කියන්න පුරුදු වෙලා තියෙන එක නැති වෙනවා නේද? දැන් මෙතන තියෙන එක නැති වුණාද? දැන් දැල්ල නැති වුණාද මෙතන? නෑ, දැල්ල ඉපදිලා හටගෙන නෑ. ඇයි හටගෙන නැත්තේ? හටගන්න හේතු නෑ, සමුදේදීලා නෑ. දැන් අපි දැල්ල උපදින්න හේතු ටික හොයාගත්තු. හරි, අපි දන්නවා ඒ හේතු ටික එකතු කළොත් දැල්ල උපදිනවම. දැන් නිකමට හිතන්නකෝ, ගිනි පෙට්ටියේ ගිනි කූරක් ගහනවා. එතකොට දැල්ල උපදිනවද නැද්ද? උපදිනවා. ඒ හේතු ටික සකස් කරගන්න. හෑ, ගිනි පෙට්ටියේ ගිනි කූර ගහනකොට දැල්ල උපදිනවා නේද? දැන් මෙතන ඒ දැල්ලක් නැත්තේ ඇයි? හේතු යෙදිලා නැහැ, ඒ හින්දා ඉපදිලා නැහැ. තේරෙනවද ඔය වෙනස? දැන් දැල්ල නැති වුණා කිව්වොත් හරියද? නැහැ, හටගෙන නැහැ. හටගෙන නැහැ. හරි, ඇයි හටගෙන නැත්තේ? හටගන්න හේතු යෙදිලා නැහැ. තොටෝ හටගෙන නැහැ කියන එකට ඉපදිලා නැහැ. ඒ නූපදි, නූපදිච්ච ගතියට තමයි නිරෝධය කියන්නේ. ඉපදිලා නැත්තම් මෙතන එතනට කතාවක් නැහැ. හටගෙන නැහැ. අපි මෙතෙන්ට ඇවිල්ලා දැල්ලක් ගැන කතා කරන්න අපිට හේතු නැහැ. හරි, ඉපදිලා උපදින්න හේතු යෙදුනොත් එහෙම කතා කරන්න පුළුවන්. තේරෙනවද? ඒකට මෙන්න මේ නිරෝධ ධර්මය කියන එක මේ පටිච්චසමුප්පන්න ස්වභාවයත් එක්ක තේරුම් ගන්නවා. මේ ඇතිකල්හි මේ වේ. හේතු යෙදුනොත් ඵලය තියෙනවා. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්මින් අසති ඉදං නහෝති. මේ හේතු සමුදය අසතිනම් ඵලය නහෝති. නැති වුණා නෙවෙයි, හටගත්තේ. හටගත්තේ නැහැ, ඉපදුනේ නැහැ කියන එක නිරෝධය. ඉපදුනේ නැත්නම් අපිට ඇතනත කතාවක් කියෙදෙන්නේ නැහැ. ඇතනත කතා දෙක තියෙන්නේ උපද්දගත්තු වලට, ලෝකයට. හරි, පටිච්චසමුප්පාදේ දකින්න කෙනාට එතනට කතාවක් එන්නේ නැහැ. හේතු යෙදුනත් ඵලය තියෙනවා. හේතු යෙදුනත් හේතු යෙදුන්නේ නැත්නම් ඵලය හටගන්නේ නැහැ, උපදින්නේ නැහැ. හරි, එතකොට ඔන්න ඔය පටිච්චසමුප්පන්න ස්වභාවය. මොකට තව වචනයක් කියන ඉදප්පච්චේතාව කියලා. ඉදප්පච්චේතාව පටිච්චසමුප්පන්න ස්වභාවය. අපි දන්න හැම එකටම පොදු. අපි දන්න දේවල් තමයි ඉස්සෙල්ලා ගත්තේ අජ්ජත් රූපයි බාහිද්ද රූපයි. ඒ අජ්ජත් රූපෙත් පටිච්ච සමුප්පන්නයි, බාහිද්ද රූපෙත් පටිච්ච සමුප්පන්නයි. දැන් මොකද්ද පටිච්ච සමුප්පන්නයි කියන්නේ? නැත්නම් මේ ඉදප්පච්චේතාව කියන්නේ. හේතු යෙදුනොත් තමයි ඕක තියෙන්නේ. ඕක ගැන කතා කරන්න පුළුවන්. හේතු යෙදුන් නැත්තම් අත්තගන්න උපදින්න. දැන් නම් යම්තන් නැති වෙන කියලා කතාව නිවේ කිව්වේ. තිබුණ දේ නැති උඩා කියලා නිවේ දැන් කිව්වේ නේද? හේතු යෙදුන් නැත්තම් හටගන්න. ඔන්න ඔය ධර්මතාවය තේරුම් ගන්නවා. එතකොට මේ උපද්දන එක නවත්තන්න, උපද්දන එක නවත්තන වැඩපිළිවෙලක් මේ තියෙන්නේ. ඉපදීම නවත්තන්න. රහතන් වහන්සේ කීනා ජාති, ජාතිය ඡය කළා. ඉපදීම නැවැත්තුවා. අපිට හිතන්නේ රහතන් වහන්සේ උපදින එක නැවැත්තුවා කියලා. රහතන් වහන්සේ උපදින එක නෙවෙයි, උපද්දන ස්වභාවය නැවැත්තුවා. රහතන් වහන්සේ කියලා පුද්ගලයෙක් නැහැ එතන. උපද්දන ස්වභාවය නතර කළා. ඇයි උපද්දන ස්වභාවය නතර වුනේ? අවිද්‍යාව දුරු නැහැ. එහෙනම් මෙච්චර කල් උපද්දලා තියෙන්නේ මොකෙන්ද? අවිද්‍යාව. ඒත් අවිද්‍යාවෙන් උපද්දන ටික නවත්තුවා. උපදීම නැවැත්තු. හරි. අවිද්‍යාවෙන් ඒක දහමෙන් හොයන්නේ. කන්දානම් පාතු බාවෝ ආයතනානම් පටිලාබෝ අයං උච්චති ජාති. යන් කියන්නේ මෙන්න මේක තමයි ජාති. ඒ පැහැදිලි දේශනා. ඒ ස්කන්ධයන්ගේ පහළවීම කන්දානම් පාතු බාවෝ. ඒකට කියනවා ජාති කියලා. ආයතනානම් පටිලාබෝ. ඒකටත් ජාති කියලා. ඔය කියපු දෙකම ජාති. ඉපදී. හරි. දහමට ගලපලා බලන්න. පැහැදිලි නේද? තත් ස්කන්ධ පහළවීමට ජාතිය කියනවා. ආයතන පහළවීමට ජාතිය කියලා කියනවා. ස්කන්ධ කියන්නේ මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ජාති ස්කන්ධ පහයිනේ අපි දන්නේ. ඒ කියන්නේ ධර්මයේ තියෙන්නේ නේද? අපි දන්නෙත් ওই ටික තමයි. ඔය නම් කිව්වේ නැතුවට අපි දන්න ඕන එකක් ඔය ඔය පහ. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. අපි දැනගන්න මේ ලෝකෙට ඇති ඕනම එකක් ඔය ಜಾති පහ. දැන් ඒකෙන් රූපය තමයි අපි ගත්තේ නේද? රජ්‍යත් රූපයි බාහිද රූපයි. රජ්‍යත් රූපෙට උදාහරණයක් ගත්තේ තමන්ගේ ශරීරය. බහිද්ද රූප කිව්වේ අනිත් ශරීර ටික නැත්නම් අරහේ ඇත ඉන්න බල්ලා නේද? පැහැදිලි නේද? ඒක තව හොඳට බලන්න ඕන නම් අජ්ජත් බහිද්ද කියලා බෙදපු ಜಾති දෙකක් තියෙනවා නේද? අජ්ජත් ආයතනයි බහිද්ද ආයතනයි. මේ ටික දන්නවනේ නේද? අජ්ජත් ආයතන කියන්නේ මේ ශරීරය තුල තියෙන ඒවා නේද? ඇහැ, කන, නාසය, දිව, කය. ඒවට අරමුණු වෙන ඒවා රූප. රූප තියෙන්නේ එළියේ නේද? කයේ නෙමෙයි බහිද්ද. يعني ඇහැට පේන රූප. රූප. ශබ්ද ටික කොහෙද තියෙන්නේ? Taman තුල තියාගෙන කණෙන් ඇහුවද? අපි විශ්වාස කරන්නේ එළියෙන් ආව ශබ්ද නේද? ඊළඟට ගඳ සුවඳ එළියෙන් ආව. يعني නාසයට සාපේක්ෂව බාහිරයි නේද? හරි. රස කියන එක දිවට සාපේක්ෂව බාහිරයි. එතකොට රජ්‍යත්ත බහිද්ද. අපි තේගොණ ගමන්න සාකච්ඡා කරමුද? හොඳයි නේද? වෙලාව ඉතුරු කරගන්න අපිට පිළිගන්නන්න පුළුවන්. හොඳයි. කීප දෙනෙක් එකට උදව් වෙනවා. එතකොට මොකද මේ හොඳ එනකට ආවේ අපි මේ ධම දකින්න. ඒක තේකට වඩා වටිනා එක තේරුම් ගන්න. මේ ඔව්. අවිද්‍යාව නිරෝධයත් එක්ක පටිච්ච සමුප්පාදේ නිරෝධ වෙනවා. කෙනාට ඒක පටිච්ච සමුප්පාද කියන්න පුළුවන්. අපි බුද්ධ දේශනාවේ තියෙන පටිච්ච සමුප්පාදනේ අපි තේ. නෑ මෙහෙම එක එක වචන කතා කරන්න පුළුවන්. අපි සරලව මේක තේරුම් ගමුකෝ. එතකොට ඔය ප්‍රශ්න නැති වෙනවා. හරි. දැන් අපි ඔකට උත්තරේ එයි මේක තේරුම් ගත්තාම දැන් පටිච්ච සමුප්පාදේ පටන් ගන්නේ අවිද්‍යාවත්ය සංකාර කියලා දන්නවනේ. ඒක බුද්ධ දේශනාවනේ නේද? ඉවර වෙන්නේ දුක සකස් වෙලා අවිද්‍යාව ඉඳන් දුකට යනකම් තියෙන එකනි පටිච්ච සමුප්පාදේ. එතකොට ඒ ඒ ඒ ටිකේ සකස් වීමක් තියෙනවා, නිරෝධයක්. ඔව්. එහෙනම් ඒවා ඉතින් ඕන කෙනෙකුට ඕන එකක් කියන්න පුළුවන්. අහන කෙනානේ අපි. සේ බුද්ධියෙන් අහන්න ඕන.
එකට වඩා හොඳ මේ මිනිස්සුකත් දැන තමයි හොඳ. හරි.
අපි අවධානේ කැඩෙනවද? එහෙනම් තේ එක බීලා මේ. පොඩි විවේකයක් ගන්න බැරි නම් ඉන්නේ 10 එකක්.